Honorable Professor Charita Herath, you have 8 minutes. Order, please. Honorable Kokila Gunawardena to the chair.
ගරුමරසනාරුඩ සභාපතිතුමියනි, මේ සභාව කල් තැබීමේ විවාදයට එක්වන්නට ලැබීම ගැන මම ඉතාම සතුටට පත්වෙනවා. විශේෂයෙන්ම අපේ රටේ මේ මොහොතේ ඉතාමත්ම තීරණාත්මක අවශ්‍යතාවයක් වශයෙන් තියෙන ප්‍රතිසංස්කරණ ක්‍රියාදාමයට එක පැත්තකින් මුහුවෙන්න ඉඩක් ලැබෙන අවස්ථාවක් විදිහට මේ විදුලි වල මණ්ඩලයේ විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධ කාරණේ අපි සැලකිය යුතුයි. නිසා මගේ පළවෙනි කාරණය තමයි විදුලි බල ගාස්තු සහ විදුලි නිෂ්පාදන පිරිවැය අතර බරපතල ගැටලුවක් අපේ රටේ තියෙනවා. මේක මෙහෙම වෙලා තියෙන්නේ දේශපාලන තීරණ මත මේ මිල සම්බන්ධ තීරණය කිරීම කල් දාපු නිසා මේක එකක් විදිහට අද ගොඩ ගැහිලා තියෙනවා. ඒ නිසා මේ වෙලාවේ සමාජයට විශාල බරක් විදිහට මේක දැනුණට, නමුත් මෙය ක්‍රියාදාමයක් විදිහට ගත්තහම මට හිතෙන්නේ අනිවාර්යෙන්ම සිදු කරන්න අවශ්‍යව තිබිච්ච වැඩසටහනක්. නමුත් ඒක ක්‍රමානුකූලව සිදු කරන්න දේශපාලන අධිකාරීන් ඒ කාලවල මුල් වෙච්ච නැති නිසා බරපතල එක තැනක ගැට ගැහිලා තිබිලා මේ වෙනකොට ඒක මුදාහරින්න වෙලා තියෙන්නේ. ඒ නිසා මම හිතනවා මේක අපි රට පැත්තෙන් කල්පනා කරන්න ඕන කියලා. මේ දේශපාලන කෝණයෙන්ම ප්‍රශ්න දෙස බලනවට වඩා ටිකක් එහාට ගිහිල්ලා මේ ප්‍රශ්නේ අපි ආමන්ත්‍රණය කරන්න ඕන කියලා අපි විශ්වාස කරනවා. විශේෂයෙන්ම මේ විදුලි බල මණ්ඩලය, විදුලි බල නිෂ්පාදනය සම්බන්ධ ප්‍රශ්නය දේශපාලන කෝණයෙන් එහාට ගිහිල්ලා වෘත්තීයමය වශයෙන් බලන්නත්, ඒවගේම ලාභ පාඩු දෙක මත පදනම් වෙලා මේක පිළිබඳව තීරණ ගන්නත් අපි රටක් විදියට යා යුතුව තියෙනවා. ඒ නිසා මම වර්තමාන විදුලි බල ඇමතිතුමාට එක පැත්තකින් සුබ පතනවා. එතුමා ඉතාම මහන්සි වෙනවා කියලා පේනවා. ඒ වගේම සමාජෙත් එක්ක තියෙන සාකච්ඡාව හොඳට කරගෙන යන ඇමතිවරයෙක් විදියට මම එතුමාව ඉස්සරහ දැකලා තියෙනවා. මම හිතනවා ඒක ඉතා හොඳයි කියලා. මොකද මේ කාලේ කවුරුවත් විශ්වාස කරන්න නරකයි සමාජයේ ඉන්නේ පසුපසින් දේශපාලඥයා ඉන්නේ ඉස්සරහින් කියලා. සා දේශපාලඥයා සිදු කරන හැම වැඩක්ම සමාජෙත් එක්ක නොවලහා සාකච්ඡා කරන්න සූදානම් වුණොත් විතරයි ඒ දේශපාලඥයෝ ආරක්ෂා වෙන්නේ. ආරක්ෂා වෙච්ච නැති සමහර රාජ්‍ය නායකයන්ගේ දුර්වලතාවයක් විදිහටත් අපිට මේක දකින්න පුළුවන්. සමාජෙත් එක්ක සංවාදයේ කල් දාන ඕනෑම දේශපාලනයක් මේ කාලේ ප්‍රතික්ෂේප වෙනවා. එනිසා මම සුබ පතනවා එතුමාට. එතුමා සමාජෙත් එක්ක මේ ප්‍රශ්න ගැන කතා කරන එක හොඳයි. අපි කෝප් කමිටුවේ ඇතුලේ විශේෂයෙන්ම මේ විදුලි බල මණ්ඩලයේ තත්ත්වය සම්බන්ධව සාකච්ඡා කෙරුවා. මේ ජෙනරේෂන්, ට්‍රාන්ස්මිෂන්, ඩිස්ට්‍රිබියුෂන් කියන තුන, ඒ කියන්නේ විදුලි ජනනය, විදුලිය බෙදා හැරීම සහ විදුලිය වෙනත් ආකාරයකට ට්‍රාන්ස්මිට් කිරීම කියන මේ කරුණු තුන ඉතාමත්ම වැදගත් පැති තුනක් විදුලි බල මණ්ඩලයට සාපේක්ෂකව. අපේ රටේ මේ විදුලි ජනනය සම්බන්ධව අපි මෙතෙක් කල් දරලා තියෙන්නේ ඒ විදුලි ජනනයට සම්බන්ධ වෙන පෞද්ගලික අංශේ සමහර අයට අවශ්‍ය කරන විදියට ප්‍රතිපත්ති වෙනස් කරමින්, නීති වෙනස් කරමින් ගිය ගමනක් තමයි තියෙන්නේ. ඒ නිසා අපේ රටේ විදුලි ජනනය සම්බන්ධව අලුතෙන් හොයන්න වෙලා තියෙනවා. ඒ වගේම ට්‍රාන්ස්මිෂන් අද අධිකාරිය තියෙන්නේ විදුලි බල පනතේ 2009 විදුලි බල පනතෙන් ඒක ලැබිලා තියෙන විදුලි බල මණ්ඩලයට විතරයි. ඒ නිසා ට්‍රාන්ස්මිට් කරන්න පෞද්ගලික අංශයට අයිතියක් නැහැ. ඒ නිසා ට්‍රාන්ස්මිෂන් එක ඇතුලේ හිර වෙනවා හැම වෙලාවෙම පෞද්ගලික අංශෙන් ගේන ඕනෑම යෝජනාවක්. විශේෂයෙන්ම පුනර්ජනනීය විදුලි බල ව්‍යාපෘති හුඟක් හිර වෙලා තියෙන්නේ. ඒ ව්‍යාපෘති සිදු කෙරුවට ට්‍රාන්ස්මිෂන් එක පනතෙන්ම තියෙන්නේ විදුලි බල මණ්ඩලයට නිසා පනත ඇතුලේ ඒක වෙන කාටවත් අයිති නැති නිසා විදුලි බල මණ්ඩලයට පුළුවන්කම තියෙනවා ඒ පුනර්ජනනීය ව්‍යාපෘති කල් දාන්න, අතපසු කරන්න, පසුපසට තල්ලු කරන්න. නිසා මේක නිවැරදි කරන්න අවශ්‍යයි. ඒ වගේම මේ ඩිස්පැච් ඔඩිට් එකක් අපේ විදුලි බල මණ්ඩලයේ පැත්තෙන් අවශ්‍යයි. අපි කෝප් කමිටු ඇතුළේ මේක හඳුනගත්තා ඩිස්පැච් ඔඩිට් එකක් කරන්න අපේ ඔඩිට් ඩිපාර්ට්මන්ට් එකට පුළුවන්කමක් නැහැ විගණන දෙපාර්තමේන්තුවට පුළුවන්කමක් නැහැ විගණකාධිපතිතුමත් කෝප් කමිටුවේ සභාපති වශයෙන් ඒ කාලේ හිටව මමත් අපි නිර්දේශ කෙරුවා PUCSL එකට මහජන උපයෝගිතා කොමිෂන් එකට ඒගොල්ලන්ගේ මුදල් පාවිච්චි කරලා පුළුවන් නම් මේ ඩිස්පැච් ඔඩිට් එක කරන්න කියලා. ඩිස්පැච් ඔඩිට් එකක් කියන්නේ අපි විදුලිය ග්‍රිඩ් එකට විදුලිය ලබා දෙන්නේ කොයි කොයි ස්ටේෂන් වලින්ද කොයි කොයි මාධ්‍යෙන්ද පුනර්ජනනීයද තාප බලාගාරද එහෙම නැත්නම් ගල්ලඟුරු බලාගාරද කියන මෙන්න මේක සම්බන්ධව අපි නිශ්චිතවම විගණනයක් කරන්න ඕන. මේ විගණනය කරන්නේ නැතුව අපිට පුළුවන්කමක් නැහැ අපේ රටේ විදුලිය ලබා දෙන ආකෘතිය සම්බන්ධව නිවැරදි තීරණයක් ගන්න. එනිසා මම ඉතාම පැහැදිලිව මේ ගරු සභාවට යෝජනා කරන්නේ අපේ රටේ ඩිස්පැච් ඔඩිට් කරලා නැහැ මේක කරන්න ආයතන අපි හය කරලා කළ යුතුව තියෙනවා. ඒක ඉතාම වැදගත් අවශ්‍යතාවයක් විදිහට අපි දකිනවා. ඒ වගේම සුලං සහ සූර්ය විදුලි ජනනය සම්බන්ධව අපි මීට පෙර පනතේ සංශෝධනයක් ඉදිරිපත් කෙරුවා. මේ පනතේ සංශෝධනය සම්බන්ධව ප්‍රශ්න ගණනාවක් ආවා. පනත සංශෝධනය කෙරුවට තාම අපිට අවශ්‍ය වෙච්ච ප්‍රමාණයට මේ ගමන් මාර්ගය යන්න පුළුවන් වෙලා නැහැ. ඒ වගේම මීට ඉස්සර වෙලා අපි ලබා දීපු අනුමත කරපු සුලං සහ විශේෂයෙන්ම සුලං සහ සූර්ය බලශක්ති ආයතනවල ටැරිෆ් එක නැත්නම් ගෙවන එක සම්බන්ධව විශාල වශයෙන් සාකච්ඡා කළ යුතුව තියෙනවා. ඒ වගේ විශාල ප්‍රශ්න තියෙනවා. සමහර ව්‍යාපෘතීන් අතරමඟ නැවතිලා තියෙනවා බැංකුවට ගෙවන්න බැරුව. එනිසා අපේ රටේ මේ විදුලි බලය ජනනය කිරීම සම්බන්ධ ප්‍රශ්නය පළල් ආකාරයෙන් අපි නිරීක්ෂණය කළ යුතුව තියෙනවා. අපිට කෝප් කමිටුවේදී මතුවෙච්ච එක ප්‍රශ්නයක් තමයි මේ විදුලි ජනනය සම්බන්ධව අපි වියදම් කරන ප්‍රමාණය කොපමණද කියලා. රටක් විදියට විදුලි ජනනයට අපි කරන වියදම් කිරීම රටක් විදියට ප්‍රතිශතයක් විදියට වැඩි කියලා තීරණයක් තියෙනවා. මේක බලන්න අවශ්‍ය දෙයක්. ඒකෙන් මම කියන්නේ රටට ඕනෑවට වඩා විදුලිය තියෙනවා කියලා නෙමෙයි. රටට විදුලිය අවශ්‍යයි. විදුලියේ අවශ්‍යතාවය අපි ඒ අවශ්‍යතාවයේ පිරිමැහීම සඳහා කරන වියදම රට ඇතුලේ ප්‍රතිශතයක් විදියට දියුණු රටකටත් වඩා බරපතල ඉහළ යෑමක් තියෙනවායි කියලා නිරීක්ෂණයක් තියෙනවා. එනිසා විශේෂයෙන්ම අපි පහුගිය කෝප් කමිටුවේදී යෝජනා
මිනිත්තුක කාලයක් තියෙනවා.
අපි පහුගිය කෝප් කමිටුවේදී යෝජනා කෙරුවා ගරු සභාපතිතුමියනි මේ ප්‍රශ්නය සම්බන්ධව ස්ටෑන්ඩින් කෝප් කමිටිය විදිහට ඒ කියන්නේ දිනපතා රැස් වෙන කමිටුවක් විදිහට විශේෂයෙන්ම ජෙනරේෂන් ට්‍රාන්ස්මිෂන් සහ ඩිස්ට්‍රිබියුෂන් කියන පැති තුන සම්බන්ධවත් ව්‍යාපෘති සම්බන්ධවත් සොයා බලන්න අවශ්‍යයි කියලා. නිසා මම යෝජනා කරනවා ඉදිරි කෝප් කමිටුවේදී කොයි විදිහට කවුරු එය ඉස්සරහට ගෙනාවත් මෙන්න මේ ප්‍රශ්නය අපි අත්හරින් නැතුව ඊළඟ කමිටුවට අරන් යා යුතුයි කියලා මම විශ්වාස කරනවා. විශේෂයෙන්ම අපේ රටේ සංවර්ධනය කියන එකත් එක්ක ගැටගැහිච්ච එකක් තමයි විදුලිය කියන්නේ බලශක්තිය කියන්නේ. සංවර්ධනය වෙනම කල්පනා කරලා බලශක්තිය වෙන විදිහකට කල්පනා කරන්න බෑ. ඒ නිසා මේ අවස්ථාවේදී විදුලි බල ගාස්තු වැඩි කිරීම සම්බන්ධ සමාජයේ තියෙන ආතතිය පිළිගන්න ගමන් අපේ රටේ විදුලි ශේෂ්ත්‍රයේ පළල් ප්‍රතිසංස්කරණයක් පරිපාලන පැත්තෙනුත් විදුලි බල මණ්ඩලයේ පැත්තෙනුත් නීතිය පැත්තෙනුත් සිදු කළ යුතු බව යෝජනා කරමින් මගේ වචන ස්වල්පෙන් නිමා කරනවා. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි. ගරු රංජිත් සේමලා පිටමන්තුමා උතුමාට මිනිත්තු 13ක කාලයක් තියෙනවා.
ගරු මූලසනාරුඩ මන්ත්‍රීතුමියනි අද විශේෂයෙන් අපි කතා කරන්නේ විදුලි බිල 75%කින් වැඩිවීම දරාගත හැකිද? පළවෙනි ගැටලුව ගරු මුලාසනරුඩ මන්ත්‍රීතුමියනි මේ වැඩි කිරීම නොකර ලංකා විදුලි බල මණ්ඩලයට ඉදිරියට කටයුතු කළ හැකිද? ඔවුන්ගේ මුදල් ප්‍රවාහයන් පවත්වාගෙන යන්න උන්ට හැකිද? එහෙම නැත්නම් ඒ බර රජයට දරන්න පුළුවන්ද? ඊළඟ කාරණාව ගරු සභාපතිතුමියනි පාරිභෝගිකයාට මේ බර දරන්න පුළුවන්ද? ඒ දෙකටම පිළිතුර නැත්නම් ඊළඟ අපි මේ ප්‍රශ්නයට විසඳුම් හොයන්නේ කෙසේද? ගරු සභාපතිතුමනි ඒක එක ප්‍රශ්නයක්. ඒ වගේම විදුලි කප්පාදුව ඒ ගැනත් අද අපි කතා කරනවා. අපේ රටේ මුළු විදුලි ධාරිතාව මෙගාවට් 4220 ඉක්මවා තියෙනවා අපි ළඟ මුළු ධාරිතාවේ. අපේ ඉල්ලුම තියෙන්නේ ඉතාම සුවිශේෂී වෙලාවටත් මේක අවුරුදු 2500ක් විතර. හැබැයි අපිට ඇයි මේක කළමනාකරණය කරගන්න බැරි පිරිමහගන්න බැරි ඒ තුදිලිය කපන්න වෙලා තියෙන්නේ මොකද කියලා ප්‍රශ්නයක් මේ රටේ ජනතාවට තියෙනවා. අපි අර මෙගාවට් 4220 අපි බෙදියන ආකාරය අපේ සංයුතිය බැලුවොත් ජල විදුලිය 1398ක් මෙගාවට්, ගල්ලඟුරු 900ක්, තාප 1087ක්, සුළං 252ක්, කුඩා ජලාගාර විදුලි බලාගාර 430ක්, සෝලා ව්‍යාපෘති 119ක්, වෙනත් 54ක්, වහල මත සෝලා 628ක්. මේ ආකාරයට අපේ සංයුතිය සකස් වෙලා තියෙන්නේ ගරු සභාපතිතුමනි. මේ වැදගත්ම දේ මේවා නිෂ්පාදන වියදම. මේ සංයුතිය අපි කවුරුත් පිළිගන්නවා මේ වාගේ මිශ්‍ර සංයුතියක් තිබිය යුතුයි. හැබැයි මේවා නිෂ්පාදන වියදම එකිනෙකට ඉතා ලොකු පරස්පරයක් අපි දකිනවා. දැන් ජල විදුලියෙන් අපි ගත්තොත් අප්‍රේල් මාසේ දිනයක මං තොරතුරු ලබා ගත්ත විදිහට අප්‍රේල් මාසේ දෙවැනිදා රුපියල් 17,122කට ඒකකයක් නිෂ්පාදනය කරනකොට ගල්ලඟුරු වලින් රුපියල් 57,730ක් යනවා. ඉස්සර ගල්ලඟුරු තමයි අවම පිරිවැයක් තිබුණු මේ පොසිල ඉන්ධන නිෂ්පාදනය. නමුත් දැන් ගල්ලඟුරු මිල ලෝකයේ ඉහළ යාම සහ ඩොලර් එකත් එක්ක ගල්ලඟුරුත් ඉතා ඉහළ වියදමක් දරන නිෂ්පාදනයක් බවට පත් වෙලා තියෙනවා. අපි ගත්තොත් මේ ජල විදුලිය 17,22කට ගද්දි සපුගස්කන්ධ බලාගාරයේ අපි 87,98ක් වෙනවා අපිට එක එකකයක් හදන්න. උතුරු ජනන ව්‍යාපෘති 86,40ක් වෙනවා. අපි භාජ්‍යක 76,80ක් වෙනවා මේ එකම දවසේ මේ එක විදුලි එකකයක් නිෂ්පාදනය කරන්න. කැලණි 378,87ක්. අපේ ගෑස් ටර්බයින් එක අපි අත්‍යවශ්‍ය වෙලාවට අපේ පීක් ටයිම් එකට අපි යොදා ගන්න කොළඹ නගරයේ ගෑස් ටර්බයින් එකට එක ඒකකයකට රුපියල් 178ක් අපිට නිෂ්පාදන වියදම යනවා. ජල විදුලියෙන් 17,22ක නිෂ්පාදනය කරනකොට ගෑස් ටර්බයින් එකට 178ක් යනවා එක ඒකකයකට. අපේ සෝලා වලට ඒ දිනෙන් බැලුවොත් රුපියල් 31,720ක්. සුළං වලට 22,63ක්. කුඩා ජල විදුලි බලාගාරට මේ දිනේම එක ඒකකයකට 26,766ක්. ඒ වගේම වහල මත සෝලා ව්‍යාපෘතිය සඳහා අපිට එක ඒකකයකට හැමදාමත් අපි නොවෙනස් මිලක් දෙන රුපියල් 22යි. ඉතින් මේ ලොකු පරස්පරය 178කින් ගෑස් ටර්බයින් එකට එක ඒකකයකට වියදම් කරනකොට ඒ දවසේම අපි සෝලා වලින් රුපියල් 22කට ඒකකයක් ගන්නවා. මෙන්න මේක ගැන තමයි අපි අවධානය යොමු කළ යුතු කියලා මම කල්පනා කරනවා සභාපතිතුමියනි. දැන් අපි මේ සාමාන්‍ය වියදම් බැලුවොත් මේ විවිධාකාර නිෂ්පාදනයේ නිෂ්පාදන වියදම දැන් මේ විදුලි බිල වැඩි කරන්න ඉස්සෙල්ලා නිෂ්පාදන වියදම රුපියල් 29කට ආසන්නයි ඒකකයකට කලොමේ බෙදලා ගත්තාම සාමාන්‍ය මිල. විදුලි බල මණ්ඩලයේ පොදුවේ විකුණපු මිල බැලුවොත් රුපියල් 16යි. හැම ඒකකයකින්ම දල වශයෙන් බැලුවොත් රුපියල් 13ක් මණ්ඩලයේ අලාභයක් විඳිනවා. ඒ වගේම දැන් මේ වැඩි කල මිලත් එක්ක බැලුවත් 38ක් 40ක් විතර අපේ සාමාන්‍ය වියදම යනවා ඒකකයකට. එක ඒකකයකට. හැබැයි දැන් සාමාන්‍ය විකුණුම් මිල බැලුවොත් රුපියල් 28ක්. එතකොට ඒත් රුපියල් 12ක් විතර විදුලි බල මණ්ඩලයේ ප්‍රශ්නයකට මුහුණ දීලා තියෙනවා. මොකද අපේ විකුණුම් මිල අපි දැන් ගෘහස්ථ විදුලි ඒකකයක් මේ ඒකක 30 දක්වා අඩුම මේ පාරිභෝජනය ගන්න පාරිභෝජිකවට මෙතෙක් කල් වික්කේ රුපියල් 2.50කට. රුපියල් 29කට නිෂ්පාදනය කළා 2.50කට තමයි වික්කේ. අද දැන් රුපියල් 8ක් අලුත් මිලත් එක්ක. ඒ වගේම 31 ඉඳලා 60 දක්වා ඒකක පාවිච්චි කරන කෙනෙකුට එදා වික්කේ 4.85කට. ඉතින් ඒ වාගේ දිගින් දිගටම විදුලි බල මණ්ඩලය තමන්ගේ නිෂ්පාදන වියදමට වඩා අඩු මිලකට තමයි පාරිභෝගිකයන්ට මේක ලබා දුන්නේ. දැන් උදාහරණයක් ගත්තොත් පූජනීය ස්ථානවල දැන් මේ මිල වැඩි කරන්න ඉස්සරලා 0.30 දක්වා ඒකකයකට රුපියල් 1.90යි විදුලි බල මණ්ඩලය ආය කරේ. රුපියල් 29කට නිෂ්පාදනය කළා. ඒ නිසා මේක විදුලි බල මණ්ඩලය මේ අලාභය හැමවෙලාවෙම සමාජයත් එක්ක සමාජ සුභසාධනයත් එක්ක බැඳිච්ච කාරණාවක් ගරු සභාපති තුමියනි. ඒ නිසා අපිට මේ විදුලි බල මණ්ඩලයට මේ මිල වැඩිවීම අඩු කළ හැකිද කියන ප්‍රශ්නේ තියෙනවා. දැනටත් මේ මිල වැඩිවීම තුලත් ඔවුන් ඒකකයකට රුපියල් 12ක් විතර ප්‍රශ්නයකට මුහුණ දෙනවා. ඒ වගේම විදුලි පාරිභෝගිකයන්ට මේක දරා ගන්න පුළුවන්ද කියන එක සභාපතිතුමනි ලොකු ප්‍රශ්නයක් තියෙනවා. දැන් අපි අපේ නිවාස 157ක් විතර මේ තියෙනවා කියලා අපි කල්පනා කරොත් විදුලි බිල වැඩිවීම සාමාන්‍ය විදුලි බිල මෙතෙක් තිබුණේ 1083.89. දැන්ක 2108ට ගිහින් තියෙනවා 94%ක වැඩිවීමක්. මේ පාරිභෝගිකයන්ට මේක දරා ගන්න පුළුවන්ද? මෙතන ඉන්නේ සමුදිලාභියා, යැපුම් මට්ටමේ මේ ගොවියා, දීවරයා, කම්කරුවා, මේ 150ක මාසික උද්දමනයකට මුහුණ දෙන මේ පුද්ගලයාට, මේ පවුලට මේක දරා ගන්න පුළුවන්ද කියන ප්‍රශ්නේ අපි සලකා බැලිය යුතුයි. දැන් කර්මාන්තකරුවා බැලුවත් මෙතෙක් තිබුණ ඒකකයට ඒකක 300ට අඩු පාවිච්චි කරපු කර්මාන්තකරුවා රුපියල් 10.80කට ගත්තේ. අද ඒක රුපියල් 20ක් වෙලා 96ක් වැඩි වෙලා. මේ කර්මාන්තකරුවා අතර ඉන්න 80,000ක් සුළු සහ මධ්‍ය පරිමාණ අද කර්මාන්ත කරගෙන යන්න බැරි කර්මාන්තකරුවන්. ඒ නිසා මේ ප්‍රශ්න දෙකටම උත්තර අපි හොයන්න ඕනේ. එකක් විදුලි බල මණ්ඩලයට මේ මිල වැඩි නොකර යන්න පුළුවන්ද? අනිත් එක මේ පාරිභෝගිකයන් මේකට මුහුණ දෙන්න පුළුවන්ද? ඉතින් මේ සඳහා අපි ගත යුතු එකම දේ තමයි නිෂ්පාදන වේදම අඩු කර ගැනීම. දීර්ඝ කාලීන විසඳුම. දැන් සේවකයින්ට අතිකාල දීමනා ගැවීම වැඩි කියලා සමහරු. හැබැයි මම දැක විදුලි මණ්ඩලයේ අකාර්යක්ෂම සේවකයෝ ඇති. හැබැයි අති බහුතරයක් අපි රෑ 12ට නිදාගෙන ඉන්න වෙලාවෙත් අර ලයිට් කණු උඩට නැගලා අපේ විදුලි පද්ධතිය ආරක්ෂා කරන මිනිස්සු අතර ඉන්නවා. ඒ නිසා දීර්ඝ කාලීනව අපි කළ යුත්තේ නිෂ්පාදන වියදම අඩු කර ගැනීම. ඒ නිසා මම අර මුලින් ආපු තැනට ආවොත් සභාපතිතුමියනි, අපි ආ යුතු පුනර්ජනනීය බලශක්ති වලට වැඩි වැඩියෙන් රුපියල් 178ට ගෑස් ටර්බයින් එකට එක එකකයක් ගන්නකොට රුපියල් 22කට අපිට සූර්ය බලය නිෂ්පාදනය කරන්න පුළුවන්. ඒ නිසා අපි වහා වහා යොමු විය යුත්තේ ඒ සඳහා. ඒ නිසා අපි සූර්ය බල සංග්‍රාමයක් විදිහට ආරම්භ කරා. මම අමාත්‍යවරයා හැටියට ඉන්නකොට මුලින් පටන් ගත්තේ ඒවකට හිටපු ජනාධිපතිතුමාගේ මෛත්‍රීපාල මැතිතුමාගේ නිවසෙන් තමයි අපි සූර්ය බල සංග්‍රාමය පටන් ගත්තේ. පටන් ගන්නකොට වහල මත තිබුණේ මෙගාවට් 32යි. දැන් මෙගාවට් 628ක් තියෙනවා. මේක සංසාධනය කළ බලන්න මෙතර කතා කරන නොරොච්චෝල මෙගාවට් 900යි. දැන් අපේ වහල්වල් උඩින් මෙගාවට් 628ක් නිෂ්පාදනය වෙනවා. අපිට තව ඕන තරම් විභව තියෙනවා මේක කරගෙන යන්න. අපි හඳුනා දුන්නා නෙට් ප්ලස්, නෙට් මීටරින්, නෙට් අකවුන්ටින්. ඕනෑම තරාතිරම කෙනෙකුට තමන්ගේ වහල උඩ තමන්ගේ ගෙදර විදුලි බලාගාරයක් බවට පත් කරගන්න පුළුවන්. පොඩි ලාභයක් ගන්න පුළුවන්. හොඳ ආයෝජනයක් කරගන්න පුළුවන්. ඒ වගේම ආදායම මේ වහල උඩ මේක කරගන්න මුදලක් නැති බැංකු ණයක් ගන්න බැරි කෙනෙකුට අපි දුන්නා වහලේ කුලියට දීමේ ක්‍රමයක්. ඒකත් ආරම්භ කරා. ඉතින් මේ සමුද්‍රි ලාභින්ට හොඳට කළ හැකි ක්‍රමයක්. ඒ වගේම සහනදායක ක්‍රමයට සෝලා පැනල් ලබා දීම. දැන් මිල අධිකයිනේ. අපි මේකට ආසියානු සංවර්ධන බැංකුවේ ණය මුදලක් අනුමත කරගත්තා $150 million. මම කනගාටු වෙනවා තාමේ $150 million 50යි පාවිච්චි කළා. ඒක 100ම අවලංගු වෙලා. අපිට සෝලා නැහැ, විදුලිය නැහැ. අපි විදුලි කප්පාදු කරනවා මිල වැඩි කියලා අපි විශාල අරගලයක ඉන්නේ. මේ $150 million අපි පාවිච්චි කරලා තියෙන්නේ $150 million. ඒ නිසා අපේ අවධානය වැඩි වැඩියෙන් යොමු යුත්තේ මම කල්පනා කරන්නේ සභාපතිතුමියනි අර ප්‍රශ්න දෙකටම සාධාරණ දිගු කාලීන උත්තර හොයන්න අවශ්‍ය නම් මේ පුනර්ජනනීය බල ශක්තිය වල විශේෂයෙන්ම මේ සූර්ය බල සහ සුලම් බලයට විදුලි බල පනතේ තිබුණ ලොකු අවුලක් මේව ඉස්සරහට ගෙනියන්න ඒ පනතේ තිබුණ එක අකුරක් නිසා අපිට යෝජනා වුණා නීතිපති දෙපාර්තමේන්තුවෙන් වහලයක් උඩ සෝලා පැනල් එකක් ගැහුවා වුණත් ඒක ටෙන්ඩර් කරන්න කියලා. ප්‍රායෝගික ඉල්ලීමක් නෙවෙයි, ප්‍රායෝගික නීතියක් නෙවෙයි. තමන්ගේ වහලේ උඩ සෝලා පැනල් එකක් ගහන කෙනා නීතියානුකූලව නම් විදුලි බල මණ්ඩලයේ මුදල් ගෙවන්න යුසුම් ගත වෙන්නේ ඉස්සෙල්ලා ඔහු ඒක ටෙන්ඩර් කරන්න ඕනේ විදුලි බල මණ්ඩලයේ. එක අකුරක වෙනසක්. ඉතින් මම ස්තුතිවන්ත වෙනවා වර්තමාන විදුලි බලය අමාත්‍යතුමාගේ කාලේ ඒ වෙනස ඒ වැරද්ද නිවැරදි කරලා තියෙනවාද? දැන් ප්‍රශ්නයක් නැහැ. කරදරයක් නැතුව මේ ව්‍යාපෘති ඉස්සරහට ගෙනියන්න පුළුවන්. ඒ නිසා ඒ බාධාව දැන් නැහැ. මේ විශේෂම අවශ්‍ය වෙන්නේ වැඩි වැඩියෙන් මම වර්තමාන අමාත්‍යතුමාට මම යෝජනා කරන්නේ අරුත් කිසි දෙයක් අවශ්‍ය වෙන්නේ නැහැ. මේ අපි ආරම්භ කරපු සූර්ය බල සංග්‍රාමය සුලම් බල මෙහෙයුම ඉදිරියට කරගෙන යන්න. ඒකේ දැන් අමතක වෙලා තියෙන මේ සියල්ල නැවත අලුත් කරලා ගන්න මේ බොහෝ දේවල් අමතක වෙලා අමතක කරලා කුණු කූඩේට ගිහිල්ලා මෙන්න මේවා ටික අලුත් කරන්න. අපි මෙගාවට් 1.5 දක්වා 10ට අඩු 1600 මේ හැම දෙයක්ම විනිවිද භාවයෙන් යුතු. මේ රටේ සාමාන්‍ය ව්‍යාපාරිකයෙකුට සූර්ය බල ව්‍යාපාරිකයෙක් සූර්ය බල නිෂ්පාදකයෙක් බවට පත් වෙන්න අවශ්‍ය මාර්ගය අපි සකස් කළා.
මුතුමන් තම මිනිත්තු දෙකක කාලයක්
අන්න ඒක දිගට අරගෙන යන්න. දැන් අපි කියනවා සූර්ය බල ව්‍යාපෘති සහ සුලම් බල ව්‍යාපෘති ආපුවාම ප්‍රශ්නයක් තියෙනවා. මේක හැම වෙලේම මේක ආකාර නිෂ්පාදනය නොවන නිසා මුළු පද්ධතියට පද්ධති පාලනයට ප්‍රශ්නයක් වෙනවා. ඒකට කියන්නේ බැටරි බෑකප් ක්‍රමය. දැන් මේ රුපියල් 100 ගානට ගෑස් ටර්බයින් එක වැඩ කරනකොට රුපියල් 30කට මේ බැටරි ස්ටෝර් කරලා මේක ගන්න පුළුවන්. ඇයි අපි ඒකට අවධානය යොමු නොවෙන්නේ කියන එකට මම අවධානය යොමු කරන්නේ රජේත් අමාත්‍යතුමාගෙත් කරුණා කළා මේ අපි හැකි තරමක් මේ පුනර්ජනනීය බල ශක්ති වලට යන්න කුඩා ජල විදුලි බලාගාර තව මෙගාවට් 300ක් විතර යන්න පුළුවන්. තව අපේ ප්‍රධාන අතරමඟ නැති වෙච්ච නැවතිච්ච සීතාවක වගේ ව්‍යාපෘති වලට යන්න පුළුවන්. ඒ නිසා මේවා ගැන දැඩි අවධානය. පුනර්ජනනීය බල ශක්ති වලට වැඩි වැඩියෙන් යොමු වෙලා මේ ප්‍රශ්න දෙකට උත්තර හොයන්න. විදුලි බලමන් නිෂ්පාදන වියදම කොහොමද අඩු කරන්නේ? ඒ තුලින් කොහොමද පාරිභෝගිකයට දීර්ඝ කාලීන සහන ලබා දෙන්නේ? ඒ නිසා මෙන්න මේ කාරණා දෙකටම එක ප්‍රශ්න එක මේ පිළිතුරක් තුලින් සහන සොයා ගැනීමට පුළුවන් බව ප්‍රකාශ කරමු. ඒ වගේම අර මේ 4200ක් තියෙන මුළු අපේ ධාරිතාවේ අයි 2500ක් සපයන්න බෑ කියලා 2500 වෙනකොටත් එක සති දෙකක් වැස්ස පායනකොට අපේ ජල විදුලි අඩු වෙනවා. ඉතින් අපිට ඊළඟට යන්න තියෙන ඩීසල් වලට අද අපිට ඩොලර් නැහැ. ඒ නිසා අපි පුනර්ජනනීය බල ශක්තිය වලින් නම් මේ අඩුව සම්පූර්ණ කරගෙන තින්නේ අපිට වැස්ස නැති වෙන කාලෙට අවුව තියෙනවා. අවුවත් එක්ක හුණගත් වෙනවා. ඒ නිසා මේ ප්‍රශ්න දෙකටම විශේෂයෙන්ම විදුලි බිල අඩු කිරීම විදුලි බල මණ්ඩලයේ වියදම අඩු කර ගැනීම වාගේම අනිත් පැත්තෙන් අඛණ්ඩව විදුලිය සැපයීම 4200ක් තියන 2500ක් දෙන්න බැරි මොකද කියලා අහන කාරණාවට උත්තරේ තියෙන්නේ පුනර්ජනනීය බල ශක්ති වැඩි වැඩියෙන් ලංකා විදුලි බල ජනනයට යොදා ගැනීම. අන්නේ පිළිබඳ රජයේත් අමාත්‍යතුමාගේත් අමාත්‍යංශයේත් අවධානය යොමු කරමින් මට වේලාව ලබා දීම පිළිබඳ ඔබ තුමයට ස්තුතිවන්ත වෙමි.
ඔබ ස්තුතියි. ගරු හේෂා විතානගේ මන්ත්‍රතුම වතුමන් මිනිත්තු 10ක කාලයක් තියෙනවා.
ස්තුති ගරු සභාපතිතුමියනි, අද මම හිතන්නේ මේ රටේ ජනතාව දැඩි පීඩනයකින් ඉන්න කාරණාවක් සම්බන්ධයෙන් මේ පාර්ලිමේන්තුව තුළ විවාදයට ලක් වෙන මොහොතේ මට අවස්ථාවක් ලබා දීම සම්බන්ධව ස්තුතිවන්ත වෙනවා. ගරු සභාපතිතුමියනි, අපි දැක්ක අද වත්මන් ඇමතිතුමාගේ ඉඳලා හිටපු ඇමතිවරු, ඒ වගේම වත්මන් ආණ්ඩු පක්ෂයේ නියෝජනය කරන මන්ත්‍රීවරු මේ ගැන කතා කරපු විදිය. ගේකේනා උත්සාහ කරා කාගේ හරි පිටේ මේ කුණුගොඩ කරේ තියලා තමන් මේ මොහොතේ බේරෙන්නේ කොහොමද කියලා. විරිලැජ්ජයි හිටපු ඇමතිවරයෙක් කතා කළකෝ, මමත් මගේ කාලේ උත්සාහ කරා මේක කරන්න. මමත් මගේ කාලේ උත්සාහ කරා මේක කරන්න. මේක මේ පාඩු ලබන ආයතනයක් වෙලා තියෙන හේතුත් එක්කම කිව්වා. සාගරු සභාපතිතුමියනි, අද මේ රටට පැහැදිලි මෙච්චර කාලයක්, ඒ වගේ මම දැක්ක ඒ එතුමා කියනවා 225ම මේකට වාක්‍යන. මම දන්නේ මම නම වග කියන්න ඕනේ නැ මේකට. මම ඔය හොරකල්ලියේ සමාජිකෙක් වෙලත් නැ, ඔය හොරකල්ලියට හොර වැඩ කරන අත උසලත් නැ. ඔක ඉන්නවා අර ත්‍රී ලයින් විප් එක ගැහුවට පස්සේ ඇවිල්ලිවර වෙලා අර සිග්නල් කණු වගේ අත උස්සන පිටසක් එයාලා වග කියන්න ඕන. එහෙම අරුණම මේවා ඉන්න ඇමතිවරුවක් කියන්න ඕන. අද මේ රටේ විදුලි බල අමාත්‍යවරයා වත්මන් අමාත්‍යවරයා ගන්න සාධනීය පියවරවලට අපිට තියෙනවා ගෞරවයක්. හැබැයි මේ විදුලි බිල වැඩි කිරීම මේ රටේ විදුලි පාරිභෝගයේ කරේ තියලා කවුරු හරි අත පීදා ගන්න හදනවා නම් ගරු සභාපතිතුමියනි, මං හිතන්නේ එතුමන්ලට වැරදිලා තවදුරටත් මේ රටේ මිනිස්සු මෝඩයට ගුණාට අඳන්න පුළුවන් කියලා හිතාගෙන ඉන්න. දැන් අද කියවුණා මේ ඔක්කොටම හේතුව තමයි රාජ්‍ය සේවයට වැඩිපුර බඳවා ගැනීම. ඉන්න ඇමතිවරු විදුලි බල මණ්ඩලයට වැඩිපුර සේවකයෝ පුරවා ගැනීම. කවුද මේ ප්‍රතිපත්තිය හැදුවේ? ඔය කටවල් වලින්ම තමයි කියන්නේ මේක රනිල් වික්‍රමසිංහට රැකියා දෙන්න බෑ, UMP ආණ්ඩුවම ජොබ් දෙන්න. ඒකට ඉන්න එකම මිනිහා මහින්ද රාජපක්ෂ විතරයි මේ රටේ මිනිසුන්ට රැකියා දෙන්නේ. ඔය ඇත්ත? ඒක තමයි එකම එදා වේල උනේ මේ රටේ අහිංසක තරුණයා තරුණිය රවට්ටලා රැකියා දෙනවා කියලා දේශපාලන කඩේ යවලා ආයතන පුරවලා දාලා ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල. අද මේ වෙනකොට උපාධි දාර ඉන්නවා ගරු සභාපතිතුමියනි, වාඩි වෙන්න පුටුවක් නැති. එහෙම කරපු තැන්වල කැබිනට් වල හිටපු ඇමතිවරු අද කියනවා මේ සේවකයෝ වැඩි වීම හින්දා තමයි විදුලි බල මණ්ඩලය පාඩුව. ඒක විතරන්නේ මේ රටේ හැමදැනම එහෙමයි. එහෙමනම් ඒක දැන දැන තමන්ගේ ඊළඟ දේශපාලන ගමන වෙනුවෙන්, දේශපාලන ව්‍යාපෘති වෙනුවෙන් අත උස්සල මේ රට අගාධයට දාලා දැන් කතා කරනවා මේක මේ ඉතිහාසයේ වෙච්ච වරදක් කියන කාරණා. ඊළඟ කාරණාව මම කැමතියි කියන්න. දැන් අපි මේ කතා කරනකොට අපේ හිටපු මේ ආසන්නෙම හිටපු සියඹලාපිට ඇමතුමාචුව දැන් පුනර්ජනනීය විදුලි බලය තිබුණා නම් මේ ප්‍රශ්නෙට උත්තරයක් එතුමා වහලවල් මත කරපු ප්‍රමාණත් එක කතා කරා. කවුද ඕක නොකරේ? ඇයි මේක කරන්න බැරි වුනේ? අර නෙළුම් කුරණ හදන සල්ලි වලින් බැරි වුනේ? ඇයි ගිහිල්ලා මන්නාරමේ විම්පව ටිකක් ගහගන්න, ස්ටේෂන් ටිකක් ගහගන්න, සෝල පව ඉල්ල
ඉල්ලලා තිබිච්ච මිනිස්සු ටිකට දෙන්න බැරි උනේයි. මම මේ කතා කරන්නේ මේ වර්තමාන ආණ්ඩුව නෙමෙයි, අපේ හිටපු උන්දලත් මේකට වග කියන්න ඕන. ඒ විදුලි බල ඇමතිවරු කවුරුවත් මේකට කැමති වුණ නැහැ කියන ඉංජිනේරු මාපියාවක් තියෙනවලු. ඉංජිනේරු මාපියාව තියෙන්නේ මේ රටේ මේ ඉංජිනේරුවෝනේ ඉන්නේ. මොකද ඉන්දියාවෙන් ඇවිල්ලා නැත්නම් ඇෆ්ගනිස්තානෙන් ඇවිල්ලා මේක නැහැ. මේ රටේ ඉන්න රාජ්‍ය සේවකයෝ ටික පාලනය කරගන්න කොන්දක් නැති ඇමතිවරු තමයි මෙච්චරකල් මේ රටේ හිටිය කියන එකයි ඒ කියන්නේ. සාගරු සභාපතිතුමනි කරුණා කළ අපි කියනවා මේක පාලනය කරන්න බැරුව ඒක ඇනගෙන නන්නත්තාර කරපු ඇමතිවරු දැන් ඇවිල්ලිවර වෙලා මේකෙන් බේරෙන්න හදන. ඒ නිසා අපි විශ්වාසවන්තව අපි දන්නවා මේ හැම කෙනාම මේකේ කොටස්කාරයෝ. ඉංජිනේරුවරුත් මේකේ සීමිත පිරිසක් ඉන්නවා ඇති. මහා මංකොල්ලෙකට කැමති. මොකද තෙල් ගේනකොට පෞද්ගලික විදුලි මා නියෝජනය කරන මගේ නිවස ආසන්නේ තමයි තියෙන්නේ ගරු සභාපතිතුමනි ඒස් පවා ආයතනෙ. ඒස් පවා ආයතනෙ ඇග්‍රිමන්ට් එක ගහලිවර වෙලා කරු ජයසූරි මහත්තයා 2014 ඉවර කරන්න තිබුණා. ඒ ඉවර කරාට පස්සේ මේක තියෙන්නේ අදටත් රජයේ ඉඩමක. අදටත් තියෙන කඩදාස් සංස්ථාව ඇමිලිපිටිය අල්ලපු ඉඩමේ. මේක රජයට පවර ගන්න තිබුණා. නෑ පවර ගන්න කිය නෑ. මේකේ කොමිෂන් එක දැන් 80ට ගන්නව නම් මම වගකීමෙන් කියන රුපියල් 50ක්වත් මේ කණ්ඩායමගේ සාක්කුවලට එනවා. ඔව් 103ට ගන්න. ඒ නිසා මේ වෙලාවේ කංචන විජේසේකර කරු ඇමතුමාට සහතිකයක් දෙන්න බෑ. මේ වෙලාවේ තොරගම් කරන ඔබතුමා හොරගම් කරන්නේ නැතුව ඇති. ඔබතුමා මේකට සම්බන්ධ නැතුව ඇති. මේකේ GM ළඟ ඉඳලා රාජ්‍ය සේවා නිලධාරිත් එක්ක දේශපාලන අධිකාරිය එකතු වෙලා කරපු මහා මංකොල්ලක ප්‍රතිවලයක් තමයි අද විදුලි බිල මේ ගාණින් වැඩි කරන්න වෙලා තියෙන. ඒ නිසා දැන් මේකේ ආපහු පිටිපස්ස හැරිලි වෙලා බැලුවොත් එහෙම ඉන්නේ මේකට වග කියන යුතුය කන්නා මේ කට්ටිය. මේ 225ම චෝදනා කරන්න අරගලේ ටෝක්ස් දීලිවරලා මේ ප්‍රශ්නේ විසඳන්න බෑ. සර් කංචන විජේසේකර අමතුමා උදේ කිව්වා මේ LNG ගේනවට අපි විපක්ෂ විරුද්ධ නෑ, අපි විරුද්ධ නෑ. අපිට ඕන මේ රටේ විදුලි බල පද්ධතිය තුල ශක්තිය හදන්න පුළුවන් ඒ සාධනීය වැඩපිළිවෙල. හැබැයි අපි විරුද්ධයි මේවා මංකොල්ල කරනවට. අපි විරුද්ධයි මේවා විනිවිදභාවයකින් තොරව ගේනවට. ඒක විපක්ෂ වගකීම. අපි ඒකට මැදිහත් වෙන එක. හැබැයි මේ රටේ විදුලි වාරිභෝගිකයට විදුලිය දෙන්න බෑ කියලා රටේ පවකට් එකක් තියනවා කියලා ඒකට උත්තරයක් විදියට මංකොල්ල කාලිවර වෙලා විදුලිය ගේනවට අපි විරුද්ධයි. එහෙමනම් මේ ප්‍රශ්නේ විසඳන්න උත්සාහ කරන්නේ රටේ මිනිස්සු අමාරුවෙන් ඉන්න වෙලාවේ රටේ මිනිස්සු සමාජ ඉදර කොහෙන් හරි අපිට විදුලිය ලැබෙනවා නම් හරි කියලා ඉවරලා හිතන දැන්ට මේ රට දක්කන්න හදනවා නම් ඒකත් අර පරණ ක්‍රමයේ කියලා කියනවා. එදා රජයේ සේවයට බඳව ගන්නවා කියලා මේ රටේ අහිංසක තරුණිය රවට්ටලා අද ඒලා හම්බෙන රුපියල් 20,000න් දවස් දෙකක් කාලා ඉන්න බැරි රටක් නිර්මාණය කරලා දැන් කියනවා මේ තියෙන ආර්ථික අර්බුදයෙන් හින්දා මම දැක්ක කියනවා ඒක ඇමතිවරයෙක් සිගරට් එක මිල ගන්න විදුලි මේ බිල කියලා. ලැජ්ජයි මට ඉතින් කියන්න මේ ඇමතිතුමා ඒ බොඩ විදියට මේ රටේ මිනිස්සු ගැන හිතන් ඉන්නේ කියලා හිතනවා. කියන්නේ සිගරට් එක මිල සමානයි විදුලි බිලේ මිල කියලා. සිගරට් එක බොන්නේ මේ රටේ අහිංසක දුප්පත් මේ එදා වේලා කහ වැන්නේ මිනිසුන්ට සිගරට් එකේ ප්‍රශ්නයක් නෙමෙයි දැන් තියෙන්නේ. කොහොමද 4 කිලෝ එකක් ගන්නෙ? කොහොමද පරිප්පු 100ක් අරගෙන ඉමෙලා ගෙදර එදා මේල පිරිමහ ගන්නෙ? ඒ මිනිස්සුන්ට මේක ලොකු දෙයක් කරු හැමතුමනි. මේ වැඩිවීම 100ට 264කින් විදුලි බිල වැඩි කරලි වෙලා ඒ කනේ පාර ගැව්වේ මේ රටේ ඉන්න අහිංසක මිනිස්සුන්ට කියනක අපි කියනවා. ඒ වගේම ඔබතුමාලා සහනාධාර ගැන කතා කරනවා. අපිට සහනාධාර ගැන ඔබතුමාලත් එක්ක ඕන තරම් තර්ක කරන්න කරවතුමාලා සමෘද්ධිය දීපු විදිය ගන්නකො. මේ රටේ සමෘද්ධිලාභින් කොච්චර ඉන්නවද? සමෘද්ධිය දුන්නේ මැතිවරණ ඉලක්ක කරගෙන. සමෘද්ධිය කියන්නේ මේ රටේ දේශපාලන ව්‍යාපාරයක් අඩුම ගානේ සමෘද්ධිය දෙන නියාමනය කරන සමෘද්ධිය දෙන එක නියාමනය කරන්න පුළුවන් වැඩසටහනක් මේ රටේ තිබුණේ නැහැ. ඔන්න නිකන් කල්පනා කරන විදුලි ඒකක 30ට 60ට අඩුවෙන් පරිභෝජනය කරන මේ රටේ මිනිස්සු වෙනුවෙන් වැඩසටහනක් ඇතුණා නම් අපිට හිතන්න පුළුවන් මේ මිනිස්සු දුප්පත් මිනිස්සු කියලා වෙලා. දේශපාලනික වශයෙන් තමන්ගේ පක්ෂයට කඩේ යන පෝස්ට්‍රේ ගහනවා නම් සමෘද්ධිය මුළු පවුලටම දුන්නා. අනිත් පැත්ත නම් උඹටත් සමෘද්ධිය ගන්න ඕන නම් අපේ පැත්තට වරන් කියන කාරණාවත් එක්ක තමයි හිටියේ. ඒ නිසා විශේෂයෙන්ම කියන්න ඕන තව මම දැක්ක මේ මතුණා කාරණාවක් මේ ලයිට් බිල නැත්නම් විදුලි බිල වැඩි කරේ නැතුණාට විදුලි බිල අඩු කරාට අපේ හිටපු ජනාධිපතිතුමාට කවුරුවත් හොඳ කිව්වේ නැහැ කියලා කිව්වා. මහින්දානන්ද අලුත්ගම ගියා අපේ හිටපු ඇමතිතුමා කිව්වේ ගෝඨාභය මහත්තයා සහන දුන්නට හොඳ කිව්වේ නැහැ. මේ සහන දෙන්නේ කාගේ සල්ලි වලින්ද ගරු සභාපතිතුමනි
උත්මාතා මේතු දෙකක කාර්යයක්
සහන ලබා දෙන්නේ ගරු සභාපතිතුමනි අපේ සල්ලි වලින් රටේ බදු මුදල් වලින් රටේ බදු මුදල් වලින් සහන ලබා දෙන එකට දේශපාලනඥයෝ බලාපොරොත්තු වෙනවා නම් කවුරු හරි ජනතාව ಗುಣගායනා කරන්න ඕන කියලා ඒක තමයි වැරදුනේ මහින්ද රාජපක්ෂ මහත්තයාත් එදා රජාට ඇඳුවේ නැත්තම් මේ රට අද මෙහෙම වෙන්නේ නැහැ එහෙනම් නෙළුම් කුළුණු හැදෙන්නේ නැහැ සූර්යයා ක්‍රිකට් ක්‍රීඩාංගණ හැදෙන්නේ නැහැ මේ රටේ ඔරොත්තු දෙන්නේ නැති වරායවල් හැදෙන්නේ නැහැ මත්තල ගුවන් තොටුපළවල් හැදෙන්නේ නැහැ මේ රටේ පුංචි මිනිහට වැඩක් කරගන්න පාරක් මාර්ගයක් නැතුව වෙලා තියෙද්දි හම්බන්තොට අලියන මාර්ග ටික කාපට් කරලා ඉවර වෙලා රටේ අවශ්‍යතාව ප්‍රමුඛතාවය අමතක කරලා ජීවත් වෙන්නේ නැහැ එතුමා එදා රජාට අන්දලි ඉවරලා මේ රට විනාශ කරා වගේ අද මේක මං හිතනවා මේ දැන් ආපෝසට රනිල් වික්‍රමසිංහ මහත්තයාට මේක කරේ තියලා උස්සලා උලුප්පලා අයිසිං ගාලා එතුමත් අමාරු දාන උත්සාහ කරනවා. ඇත්තටම මට නම් තියෙන එකම කියවීමයි කරු සභාපතිතුමනි ලැජ්ජයි මේක කියන්නේ. දැන් මේ ආණ්ඩුවේ සතර පෙර නිමිතිම දකින්න පුළුවන්. හැම කෙනාම ඉන්න නියෝජනය කරන කටේ එකයි අඩු වෙලා තිබේ. ඒකත් මම හිතන්නේ ඊයේ පෙරේදා ආව කරු ඩලස් අලහපෙරු මැතුද. ඒ නිසා මේකෙන් ආපහු මේ රටේ හොඳක් වෙයි කියලා බලාපොරොත්තු වෙන්න බෑ. විදුලි බල ඇමතිවරයා මොන දේ කරන්න හැදුවත් විදුලි බල ඇමතිතුමාගේ පිටිපස්සේ ඉන්න පරණ මේකේ ගේම් එකේ ඩීල් එකේ හිටබූ දෙවිය කවදාවත් මේක නිවරිතනට ගන්න හදන්න දෙන්නේ නැහැ. ඒ නිසා අද මේක ජනතාවගේ කර පිටින් තියන්නේ. අද වෙනකන් කාටවත් උත්තරයක් දෙන්න බෑ මේ රටේ පුනර්ජනනීය බලශක්තිය වැඩි කරන්න උනන්දුනේ නැත්තේ ඇයි කියන එක. ඒක ඉංජිනේරුවන්ගේ බිර දානවා. ඉංජිනේරුවන්ට ඕන දේ මේ රටේ වෙනව නම් ඇයි අමතිවරයෙක් ඉන්නේ? ඇයි නියෝජ්‍ය අමතිවරයෙක් ඉන්නේ? ඇයි රාජ්‍ය අමතිවරයෙක් ඉන්නේ? ඇයි ඕන දෙයක් කරන්න හයිය තියෙන ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ගෙනාවේ? එහෙමනම් කාගේවත් කරේ දාලා වැඩක් නැහැ ගරු සභාපතිතුමනි. මේ රට විනාශ මුඛයට අදගෙන ගිහිල්ලා මේ රටේ ඕන ඕන සෙල්ලම් කරලා ඉවර වෙලා ඒක ඉවරුණාම වෙන කාරණාවක්
නැහැ.
අවසානට කාරණාවක් කියනවා මෙන්න මේ වගේ තමයි අනාගතයේ දවස කියන්නේ කුෂිකාම රාජ්‍යමතුමත් ඉන්නවා දැන් ඊයේ පෙරේදා අර චීනෙන් ගෙනාපු කුණු පෝරණයක් ගෙනහල්ලි වෙලා අපි කෝටි ගාණක් ගෙව්වා අද ඒ ගැන පරීක්ෂණ තියෙනවා කිව්වා කිසිම පරීක්ෂණයක් නැහැ නිමල් සිරිපාල මහත්තයාගේ ඇමතිකම අයින් වෙන පරීක්ෂණය දවස් 10න් ඉවරුණා අර කුණු පෝරණයක අදටත් නැහැ මේ රටේ අහිංසක මිනිස්සුන්ට හාල් ටික කිලෝ එක ගන්න සල්ලි නැතුව ඉන්න වෙලාවක නන්නත්තර කරපු මේ ආණ්ඩුව ඒවට උත්තර දෙන්න නැහැ නිසා අපි කියනවා එක විකල්පයයි තියෙන්නේ මේ සෙප්පඩ විච්චා නවත්තලා දාලා මේ රටේ මිනිස්සුන්ට මේ සතර පහ පෙරනිමිති මේ ආණ්ඩුවේ දැක දැක ඉන්න අවස්ථාව නොදී රටේ ජනතාවට විශ්වාසවන්ත අර අරගලේ දීපු පණිවිඩයත් හරියට මේ මහ පොළොවේ පැල කරන්න පුළුවන් අවස්ථාවක් ලබා දෙන හැර මං හිතන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයාට මේ රට කොට දාන්න පුළුවන් කියලා බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි. ගරු සංජීව එදිරිමාන මහත්තයා ඔබතුමාට මිනිත්තු 10ක කාලයක් තියෙනවා.
බොහොම ස්තුතියි ගරු සභාපතිතුමියනි. අද මේ විදුලි බිල පිළිබඳ ප්‍රශ්නයත් ලංකාවේ විදුලි බලය හා සම්බන්ධව නිර්මාණය වෙලා තියෙන මේ සමාජ ආර්ථික අර්බුදයක් පිළිබඳව ඇතිවෙන සංවාදයට මේ ලැබෙන අවස්ථාව මම බොහොම ගෞරවයෙන් බාර ගන්නවා. මට මුලින්ම විදුලි බල හා බලශක්ති අමාත්‍යවරයා විදිහට ගරු කාන්චන විජේසේකර මැතිතුමා ලංකාවේ අපේ පරම්පරාවේ දේශපාලනය සම්බන්ධව මේ තියෙන බර අඩිය මේ බිම් සලකුණ දෙස මම බොහොම ආදරෙන් බලන මිනිහෙක්. මට හිතෙනවා ලංකාවේ වැඩිහිටි පරම්පරාව නූතන අලුත් තරුණ පරම්පරාවට වගකීම් භාරදීම සඳහා විය විය යුතු නැත කියන දේශපාලන සන්නාමය කංජන විජේසේකර ලංකාවේ දේශපාලනය තුල ලිව්වා කියලා. එතුමා පළවෙනි මහ මැතිවරණයට එනකොට ලංකාවේ මිනිස්සු එතුමාව අඳුනගන්නේ නැත්තේ මහින්ද විජේසේකර මහත්තයාගේ පුතා කියලා. මං හිතනවා අනාගත යම් දවසක මහින්ද විජේසේකර කියලා කියන්නේ කංජන විජේසේකරගේ තාත්තා කියලා ලංකාවේ සමාජය මේ හඳුනා ගැනීම අනිත් පසට පෙරලයි. ගරු ඇමතුමනි, ඔබේ මේ මැදිහත් වීම මම අගය කරන්නේ පෞද්ගලික ඔබේ අගය කිරීමක් විදිහටත් වඩා ඒ අපේ පරම්පරාවට ලබා දුන්න ගෞරවයක් විදිහට මම තේරුම් ගන්නට කැමතියි. ලංකාවේ මේ මොහොත වන විට පවතින මේ විදුලි බල අර්බුදය සම්බන්ධව ප්‍රධාන කාරණා කීපයක් අපි දකිනවා. එකක් මේ විදේශ විනිමය අර්බුදය හා සම්බන්ධව ගොඩනැගෙන තත්වය.
එවගේම ජාතික ජනන සැලැස්ම මගහැර මේ රටේ ඇතැම් ආණ්ඩු තමන්ගේ රාජ්‍ය පාලන සමය අවසන් කිරීම, එවගේම දේශපාලන නායකත්වයේත්, එවගේම විදුලි බල විෂය භාර පරිපාලන නිලධාරීන් ප්‍රමුඛව මේ කළමනාකරණය තුළ තියෙන අවුල. අපි මේ කාරණා එකින් එක ලෙහලා බලද්දී විදේශ විනිමය අර්බුදයත් එක්ක ලංකාවේ බලශක්තිය හා සම්බන්ධව අලුත් අර්බුදයක් නිර්මාණය වෙන්න පටන් ගත්තා. මේ ප්‍රශ්නය පිළිබඳව ඇතමුන්ට තිබුණ ඉතාම අදේශපාලනික අතාර්කික පැහැදිලි කිරීමක්. සමහරු විශ්වාස කළේ ලංකාවට ලැබිච්ච ඩොලර් ටික කවුරු හරි හොරකම් කළා තමයි මේ ප්‍රශ්නේ ඇති වුණේ කියලා. ගරු සභාපතිතුමියනි, ලෝකේ ඕනෑම රටක විනිමය අර්බුදයක් පිළිබඳව ප්‍රශ්නයක් ඇතිවීමේදී අපි දකිනවා ප්‍රධාන හේතු දෙකක්. එකක් මෑතකාලීනව ආසන්න වශයෙන් ඇතිවන හේතු, අනෙක දීර්ඝකාලීනව ආර්ථික සමාජ දේශපාලන තත්ත්වයන් මත නිර්මාණය වන අර්බුද. ලංකාවේ සුරෙන් මේක තේරුම් ගන්න අපහසු නම් මම උදාහරණ විදිහට ගන්නවා 1991 ඉන්දියාව බරපතලම විදේශ විනිමය අර්බුදයකට මුහුණ දුන්නා. ඉන්දියාව ඒ මොහොතට අදාළව ආසන්න හේතු කීපයක ප්‍රතිඵලයක් විදිහට තමයි ඒ විදේශ විනිමය අර්බුදය නිර්මාණය වුණේ. උදාහරණයක් විදිහට සෝවියට් සමූහාණ්ඩුවේ බිඳ වැටීමත් එක්ක, සෝවියට් සමූහාණ්ඩුවත් එක්ක ඉන්දියාවට තිබුණු වෙළඳ ගනුදෙනු එක මොහොතක බිඳ වැටිලා ඔවුන් ආර්ථික වශයෙන් අවුලක පැටළුණා. ඒ වගේම ඒ යුගයට සාපේක්ෂව ඔවුන් වෙළඳ ශේෂයේ අවුලක පැටලෙනවා. ඒකේ ප්‍රධාන හේතුවක් බවට පත් වෙනවා 1990 අගෝස්තු මුල පටන් ගන්න ගල්ෆ් යුද්ධයත් එක්ක, ලෝක වෙළඳපොලේ තෙල් මිල පිළිබඳ ප්‍රශ්නයත් එක්ක ඉන්දියාව ඒ බලශක්ති අර්බුදයක් විදේශ විනිමය අර්බුදයකටත් මුහුණ දුන්නේ. අන්න ඒ වගේ තමයි අපිත් මේ කොවිඩ් අර්බුදයත් එක්ක මේ රටේ සංචාරක කර්මාන්තය ආදායම අහිමි වෙලා, ඒ වගේම විදේශගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගේ මෙරට ලැබෙන විදේශ ප්‍රේෂණ පිළිබඳව බරපතල කඩාවැටීම් සහ අහිමිවීම් රසක ප්‍රතිඵල අපි භුක්ති විඳින්න ඉන්නවා. ඒ වගේම මේ රටට ලැබෙන විදේශ ආයෝජන ක්ෂේත්‍රය, මුළු ලෝකයේම විදේශ ආයෝජන ක්ෂේත්‍රයේ බරපතල වියලියමක් නැතිනම් වෙනස්කම් රසක් අපි දුටුවා. ඒ සියල්ලේ ප්‍රතිඵලයක් විදිහට තමයි අපි මේ ප්‍රශ්නයට මුහුණ දෙන්නේ. ඒ වගේම මං ප්‍රධාන කාරණාවක් විදිහට හඳුනගන්නවා පසුගිය යහපාලන ආණ්ඩුව. මේක දේශපාලන චෝදනාවක් නෙවෙයි, මේක විෂයානුබද්ධ අධ්‍යයනයක් තුළ මම මේ චෝදනාව, මේ අදහස, චෝදනාව නෙමෙයි මේ අදහස ඉදිරිපත් කරන්නේ. ජාතික ජනන සැලැස්ම අමතක කරලයි පසුගිය යහපාලන ආණ්ඩුව කටයුතු කළේ. ගරු සභාපතිතුමියනි, අපේ රටේ මේ ජාතික ජනන සැලැස්ම නැත්නම් මේ ප්ලෑනින් වින්ඩෝ එක නිර්මාණය කරද්දී අපි දන්නවා වසර 20ක අනාගතයක් දිහා බලලා අවුරුදු දෙකෙන් දෙකට අලුත් කරනවා කියන පදනම මත ගොඩනගෙන ජාතික ජනන සැලැස්මක් මේ රටේ නිර්මාණය වෙනවා. ඒ වගේම ඒ ජනන සැලැස්මට අනුරූපී ලෙස අවුරුදු 10කට ගැලපෙන සම්ප්‍රේක්ෂණ සැලැස්මක් මේ රට තුළ ක්‍රියාත්මක විය යුතුව තියෙනවා. ඊට අනුරූපී විදිහට අවුරුදු 5කට ගැලපෙන බෙදාහැරීමේ සැලැස්මක් ක්‍රියාත්මක වෙනවා. මේ සිද්ධාන්ත කිසිවක් පහුගිය යහපාලන ආණ්ඩුව තමන්ගේ පාලන සමය තුළ සැලකිල්ලට ගත්ත බවක් අප දුටුවේ නැහැ. ඒ පිළිබඳ ප්‍රශ්නය අපි මේ මොහොතේදී විශේෂයෙන්ම සිහිපත් කරන්න ඕන. මේ ජාතික ජනන සැලැස්ම නිර්මාණය කරද්දී සලකන කාරණා පිළිබඳව පවා අනවබෝධයකින් මේ සමාජය වැඩ කරන බවක් අපි දැක්කේ. ඉල්ලුමට සරිරන සැලැස්මක් කියන මූලික සිද්ධාන්තයේ මතත්, ඒ වගේම ලාභදායි විදුලි බල ප්‍රභවයන්ගේ සංකලනයක් ලෙසත් මේ සියල්ල ගොඩනගලා ජාතික ජනන සැලැස්ම නිර්මාණය කරලා විදුලි බල සැපයීමේ විශ්වසනීයත්වය නිර්මාණය කිරීම තමයි මේ ජාතික ජනන සැලැස්මේ මූලික අරමුණ. නමුත් පහුගිය යහපාලන ආණ්ඩුව තමන්ගේ පාලන සමය තුළ මේ රටේ විදුලි බල උත්පාදනය සම්බන්ධව කළ යුතුව තිබුණු ව්‍යාපෘති මගහැරීමේ ප්‍රශ්නය අපට සිහිපත් කරන්න වෙනවා. විශේෂයෙන්ම සාම්පූර් බලාගාරය පිළිබඳ ප්‍රශ්නය, කෙරවල පිටිය LNG බලාගාරය පිළිබඳව ප්‍රශ්නය ඔවුන් සම්පූර්ණයෙන්ම අමතක කරලා තමයි තමන්ගේ කාල රාමුව තුළ මේ රට පාලනය කරන ආකාරය අපි දැක්කේ. ඒ වගේම මේ හේතු ඒ තරම් රසවත් එකක් නෙවෙයි. 2014 වසරෙන් පස්සේ විදුලි බිලේ සාධාරණ මිල සංශෝධනයක් පිළිබඳ ප්‍රශ්නය දිහා අපි බලලා තිබුණේ නැහැ. මිලක් වැඩි වෙනවා කියන කාරණාව මම මුලින් කිව්වා වගේ සමාජය ඒ තරම් කැමැත්තෙන් පිළිගන්න අදහසක් නෙවෙයි. නමුත් ඕනෑම වෙළඳපළ තත්ත්වයක් තුළ නිෂ්පාදන පිරිවැයට කිසියම් ආකාරයකින් හෝ සාධාරණ පදනමක් මත ගැලපෙන මිල තත්ත්වයන් අපි නිර්මාණය කරගත යුතු තිබුණා. නමුත් ඒ පිළිබඳව අපේ තරම් ලොකු අවධානයක් තිබුණේ නැහැ. එවගේම අපි පුනර්ජනනීය බලශක්තිය පිළිබඳව අපි දන්න කාලේ ඉඳලා අපි පුංචි කාලේ ඉඳලම කතා කරනවා. ඒ පිළිබඳ අපි ගත්ත ප්‍රායෝගික ප්‍රයත්නයන් ඒ තරම් ප්‍රසස්ස මට්ටමක නොතිබුණු බව තමයි මගේ පෞද්ගලික නිරීක්ෂණය. ඒ වගේම අපිට තවතැනකදී කල්පනා කරන්න වෙනවා මේ පුනර්ජනනීය බලශක්තිය පිළිබඳව ලෝකයේ ඇතැම් සමාජයන් ඒ ආදේශකයක්ද නැත්නම් මේ ආධාරකයක් පමණක්ද කියන කාරණා පිළිබඳව සාකච්ඡා කරනවා. දැන් උදාහරණයකට සූර්ය බලශක්තිය පිළිබඳව කතා කළොත් ලංකාවේ සූර්ය බලශක්ති උත්පාදනයේ මේ පීක් ටයිම් එක නිර්මාණය වන්නේ පෙබරවාරි මාර්තු සහ අප්‍රේල් කියන කාල රාමුව තුළ. එතකොට ඉදිරි මාස 9 සම්බන්ධ ඇතිවන යම් යම් ස්වභාවික දුර්වලතාවයන් අපි කළමනාකරණය කරගන්නේ කොහොමද කියන කාරණාව අපට සැලකිල්ලට ගන්න වෙනවා. ඒ වගේම සුලම් බලශක්තිය ප්‍රබවයක් විදිහට අපි භාවිත කරද්දී ජුනි, ජූලි, අගෝස්තු කියන කාල රාමුව තුළ තමයි ඒකේ පීක් ටයිම් එක නිර්මාණය වන්නේ. ඉතින් ඉදිරි මාස 9 සම්බන්ධව අපි කොහොමද මේ තත්ත්වය කළමනාකරණය කරගන්නේ කියන කාරණාව අපට කල්පනා කරන්න වෙනවා. ලෝකයේ නැස්ටික බලාගාර පිළිබඳවත් කතා කරනවා. ඒක කොතෙක් දුරට අපට ප්‍රායෝගිකදයි මගේ අවබෝධයේ ප්‍රමාණවත් නැහැ. නමුත් මම අවසන් කරනවා ගරු සභාපතිතුමනි. නැස්ටික බලාගාර සම්බන්ධව ලෝකයේ අලුත් කතිකාවතකට ගියා ගරු සභාපතිතුමනි. ජපානයේ ෆුකුෂිමා බලාගාරයේ අනතුරත් එක්ක මේ ෆුකුෂිමා බලාගාරයේ සම්බන්ධ අනතුර පිළිබඳව සේෆ්ටි ඔඩිට් එකක් කළා. ඔවුන් මේ පිළිබඳව කරුණු රැසක් ලෝකයාට අනාවරණය කළා. නැස්ටික බලාගාරයක් පවත්වාගෙන යාමේ තියෙන විවිධ ප්‍රායෝගික දුෂ්කරතාවයන් සම්බන්ධව මීට පෙර කතා කරද්දී අපේ හේෂා විතානගේ ගරු සහෝදර මන්ත්‍රීතුමා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කාලේ මේ විදුලවල මල්ලේට සේවකයෝ බඳවා ගැනීමක් විතරයි කතා කළේ. හැබැයි එතුමාට අමතක වුණා මහින්ද රාජපක්ෂ පාලන සමය තමයි කෙලවර පිටිය බලාගාරයේ හදලා යුද්ධයේ පවතින වෙලාවේ විදුලි බල අර්බුදයක් නිර්මාණය වීමේ ප්‍රශ්නයට ප්‍රායෝගික කඩිනම් උත්තරේ දුන්නේ. මහින්ද රාජපක්ෂ පාලන සමය තුළ තමයි ඉහළ කොත්මලේ බලාගාරයේ හදලා මේ රටේ ජාතික විදුලිවල පද්ධතිය තවත් සංවර්ධනීය ප්‍රවේශයක් නිර්මාණය කළේ. මහින්ද රාජපක්ෂ යුගයේ විසින් තමයි නොරච්චෝලේ බලාගාරය නිර්මාණය කළේ. එවගේම උතුරු ජනනී බලාගාර ව්‍යාපෘතියත් මහින්ද රාජපක්ෂ පාලන සමය විසින් තමයි මේ රටට ලබා දුන්නේ. අවසාන වශයෙන් මම යෝජනා කරනවා මේ රටට පුනර්ජනනීය බලශක්ති සංස්කෘතියක් අපි විසින් නිර්මාණය කළ යුතුයි. මේ ගැන නිවැරදි විෂයානුබද්ධ සංවාදයක් මේ සමාජයට උමනයි. අපි අලුත් විදියට හිතන්න බලමු. ගොඩනැගිල්ලක් නිර්මාණය කරන සැලසුම් කරන තැනදී ඉඳලා බලශක්ති සංරක්ෂණය පිළිබඳව කල්පනා කරමු. වහලේ ගහලා වහලේ උඩ සෝලහයි කරන එක වෙනුවට අපිට බැරිද වහලේ වෙනුවට සෝලවලින්ම වහලේ ගහන්න වගේ අලුත් තැනක් පිළිබඳව අපි කල්පනා කරලා බලමු. මෙවැනි විකල්ප බලශක්ති ප්‍රභවයන් සමග සාධාරණ සංකලනයක් නිර්මාණය කරගත්තොත් පමණයි අපිට මේ අර්බුදය මුළුමනින්ම නැත්නම් තිරසාර විදිහට ජයග්‍රහණය කර ගැනීමට හැකියාව ලැබෙන්නේ. අවසාන වශයෙන් මේ විෂය සම්බන්ධව ගරු අමාත්‍යතුමත් එතුමන්ගේ කණ්ඩායමත් මේ දරණ ප්‍රයත්නයට ගරු කරමින් ඒ සඳහා ආශිර්වාද කරමින් සියලු දෙනාගෙන් මම අවසාන වශයෙන් ඉල්ලා සිටින්නේ විදුලි බලය කියන විෂයගරු සභාපතිතුමියනි අපේ ගමේ හැමෝටම තේරෙන විෂයක් නෙවෙයි. තේරෙන අය හොරකමක් වැරද්දක් කළත් අපිට මේක තේරුම් ගන්නත් අපහසුයි. ඒ නිසා තමන්ගේ හෘදය සාක්ෂියට අවංකව මේ විෂයට සියලු දෙනාගේ අවංක දායකත්වය නායකත්වය ලබා දෙන්න කියන එක තමයි මගේ අවසාන ඉල්ලීම. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි. ගරු ඉන්දික අනුරුද්ධ හේරත්මැතිතුමා ඔබතුමාගේ මිනිත්තු 10ක කාලයක් තියෙනවා.
බොහොමත්ම ස්තුතියි මූලාසනයේ ගරු මන්ත්‍රීතුමියනි. විශේෂයෙන්ම විදුලි බිල සම්බන්ධයෙන් අද කල්තබන විවාදය ආරම්භ කරන වෙලාවේ මම හිතන්නේ විශේෂයෙන්ම අමාත්‍යංශයට ජවයක් එහෙම නැත්නම් අමාත්‍යංශයට හයියක් දෙන්න අපේ කාංචන විජේසේකර ගරු ඇමතිතුමා. මම හිතන්නේ මේක ප්‍රතිවිව්‍යගත කිරීම සම්බන්ධයෙන් අද කතිකාවක් ඇති කරගෙන තියෙනවා. අපි පාර්ලිමේන්තුවට එවන්නේ අපේ ගමේ ඉන්න ජනතාව. අපේ දිස්ත්‍රික්කවල ඡන්දදායක. මේ පාර්ලිමේන්තුවේ 225ම කටයුතු කරන්නේ ඒ ජනතාවගේ අභිලාෂයන් ඉෂ්ට සිද්ධ කරලා දෙන්න. අධ්‍යාපනය වෙනුවෙන්, විදුලිය වෙනුවෙන්, ප්‍රවාහනය වෙනුවෙන්, ඒ වගේම ඉදිකිරීම වෙනුවෙන්, එමත් නැත්නම් නිවාස, එමත් නැත්නම් මේ යටිතල පහසුකම් දියුණු කිරීම වෙනුවෙන් තමයි ජනතාව බලාපොරොත්තු තියන්නේ. අපුව පාර්ලිමේන්තුවට එවන්නේ නැහැ විදුලි බලාගාර, එහෙම නැත්නම් ඒ ඒ ඒවා ආරම්භ කරන්න, එහෙම නැත්නම් සැලසුම් කරන්න, එහෙම නැත්නම් ඒවා සම්බන්ධයෙන් ගණනය කරන්න, ඒ කටයුතු කරන්න අපුව එවන්නේ නැහැ. මම දන්න තරමින් අපේ ජනතාව බලාපොරොත්තු වෙන්නේ අඩු මිලට මේ මන්ත්‍රීතුමා පාර්ලිමේන්තුවට යවලා කන්න බොන්න හම්බ වෙයි, විදුලිය පාවිච්චි කරන්න හම්බ වෙයි, ගමන් බිමයි යන්න හම්බ වෙයි, අපේ වියදම අඩු කරගන්න පුළුවන් වෙයි. මෙන්න මේක තමයි අපේ ගමේ ඉන්න මිනිස්සු බලාපොරොත්තු වෙන්නේ. අපේ දරුවට හොඳ අධ්‍යාපනයක් ලබා දෙන්න, අධ්‍යාපනයෙන් පස්සේ හොඳ රැකියාවක් ලබා දෙන්න. ඒ නිසා අපිට නිදහසේ ජීවත් වෙන්න පුළුවන් වටපිටාවක් මේ පාර්ලිමේන්තුව යන අයත්‍රින් හම්බ හැදෙයි කියලා. හැබැයි මොකක්ද කරගෙන තියෙන්නේ? දැන් මේක අපි කතා කරගෙන යද්දී අපි චෝදනා කරනවා මේ රාජ්‍ය ආන්ත්‍රණයේ ඉන්න අයගේ වැරද්ද. එතකොට නමුත් ඒක කොච්චර චෝදනා කරත් ගෝසාව ඇහෙන්නේ දේශපාලනේ 225ගේ වැරද්ද විදියට. ඒක කවදාවත් කතා කරන්නේ නැහැ රාජ්‍ය ආන්ත්‍රණයේ වැරද්ද උනේ කොතනද, අඩුපාඩු උනේ කොතනද කියලා. ඒ නිසා ඒ ඒ කාල වකවානුවලදී රාජ්‍ය නායකයෝ ගත්තු ප්‍රතිපත්තිමය තීන්දුව තියෙනවා. ඒ තීන්දුව වලින් මං හිතන්නේ අද වර්තමාන ඇමතිවරයා මේ ගණ්ඩ හදන්නේ මං හිතන්නේ කාලෝචිතම තීන්දුවක්. මොකද මේක දැන් අසීමිත ප්‍රමාණයක්. 13,000 14,000 සේවය කරන්න ඕන තැන අතු ටික කැපෙන්නේ නැහැ, පද්ධති ඇදෙන්නේ නැහැ, ඒ විදුලි මාර්ග නිර්මාණය වෙන්නේ නැහැ, ඒවා තව උපකොන්ත්‍රාත්කරුවෙකුට යනවා, ඒවා ඒ වෙන වෙන සමාගම් වලට යනවා. ඊට පස්සේ මේකේ ඉන්න සේවක පිරිස 13,000 26,000 දක්වා වැඩි වෙනවා. දැන් අපි දැක්ක මේක විදුලි බල මණ්ඩලයට නෙමෙයි. දැන් එහා පැත්ත මෙහා පැත්ත අතපය දික් ඇරලා විවාද කරගන්න කාලෙක නෙමෙයි රට තියෙන්නේ. නමුත් හැම අමාත්‍යංශකම බලය ගන්න උදවිය පාවිච්චි කරා තමුන්ගේ දේශපාලන ඒ ඒ ගමන් මාර්ගයේ ඉන්න අයව මේ තැන්වලට පත් කරගන්න. එම නොකල අමාත්‍යවරු ඉන්නවා. මං හිතන්නේ වර්තමාන ආණ්ඩුව තමයි මං හිතන්නේ රැකිය අඩුවෙන්ම දුන්නේ. මොකද එහෙම ආයතන වලට පුරවන්න, ආයතන වලට වැඩි කරන්න වර්තමාන ආණ්ඩුව කටයුතු කරේ නැහැ. හැබැයි ඒ ඒ රැල්ලට ගිහිල්ලා කටයුතු කරපු විදුලි බලාගාර හැදෙන්නේ නැතුව, පද්ධතියට යම්කිසි ධාරිතාවක් එක් කරන්නේ නැතුව සේවක ප්‍රමාණය වැඩි කරද. අපි දැන් ගොඩාක් වෙලාවට ඒව ඇහුවා. ඉතින් ඒ නිසා අද අර ඡන්දේ දීලා අපිව පාර්ලිමේන්තුවේ ඉන්න ජනතාව අඩු මුදලට විදුලිය ගන්න බලාගෙන හිටියානම්, එදා සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට ජනතාව ඡන්දේ දුන්නේ හිරුවෙලුවෙන් විදුලිය අරගෙන අපිට බොහොම අඩුවට විදුලිය ලබා දෙයි කියලා. සුළඟෙන් විදුලිය අරගෙන අපිට බොහොම අඩුවට විදුලිය ලබා දෙයි කියලා. දැන් අපි මේ අවුරුද්දට දෙකට දෙකමාරට ඉෂ්ට කරගන්න ඕනේ අන්නේ වැඩපිළිවෙල. හැබැයි අපිට ඒක ඉෂ්ට කරගන්න බැරුව ගියා. මම දැක පාටලී චම්පක රණවක ඇමතිතුමා කතා කරද්දී කියනවා රටක සංවර්ධනේ අඩාල වෙනවා කියලා විදුලියත් එක්ක. මේ විදුලිය අවශ්‍ය ප්‍රමාණයට ලැබුණ නැත්නම් ගන්නෙ නැත්නම් අපි එකෙන් දැනගන්නේ මේ රටේ සංවර්ධනේ අඩාල වෙලා කියලා. ඒක පහුගිය අවුරුදු 4-5ට අපි දැක්කා. විදුලි බලාගාර මේ රටේ ඇති උනේ නැහැ. දැන් මේ විදුලි බිල වැඩිවීමත් එක්ක අපි දන්නේ නැහැ. ඉතිහාසය අපි හොයලා බලපුවාම වියට්නාමේ ලංකාවේ ආර්ථිකය ගිහිලා වියට්නාමේ හැදුනා, අප්‍රිකාවේ රටවල් වල හැදුනා, ලංකාවේ ඇඟලුම් ශේෂ්ත්‍රයේ තිබිච්ච ආර්ථිකය බංග්ලාදේශයට ගියා. ඉතින් ඒ නිසා අපි දන්නේ නැහැ මේ වැඩිවීමත් එක්ක මේ කර්මාන්ත කොහෙ ගිහිලා නවතීද කියලා. ඒ නිසා මේක ප්‍රතිව්‍යුහගත කරලා, මේකේ පාඩුව අවම කරලා, මේකේ විනාශය නැති කරලා මේ කටයුතු කරන්න නම් මේ 225 දෙපැත්තට පිල් බෙදාගෙන ගහගෙන බැනගෙන හරියන්නේ නැහැ. අර ඇමතිවරයා පුරෝපු ගාන, මේ ඇමතිවරයා කරන ගාන, මේ ඇමතිවරයාගේ තියෙන සම්බන්ධකම් මේවා කරලා වැඩක් නැහැ. ඒවට මේ පාර්ලිමේන්තුව ඇතුලේ ඕනතරම් ආයතන තියෙනවා. මේ රටේ නීති පද්ධතිය ඇතුලේ ඕනතරම් නීතිමය කටයුතු කරන්න පුළුවන් රාමුවක් තියෙනවා. ඒ නිසා ඒ වලින් කටයුතු කරනවා මිසක් මේකේ ඉන්න 225 දෙපැත්තට බෙදීගෙන ගහගෙන අර නිලධාරී පන්තියට තාමත් කොන්තරත් පිරිනමන්න එහෙම නැත්නම් ඒ නිලධාරි පන්තියේගේ උවමනාව අවශ්‍යතාවය තවමත් ක්‍රියාත්මක කරගන්න ඉඩ ඇරලා මේ දෙපෙත්ත බිඳිල්ල. දැන් අපි හිතලා ගත්තොත් ඉංජිනේරු මහත්මේ විදුලි බල මණ්ඩලයට පත් වුණා නම් අද ඉංජිනේරු මහත්මයා සමහර විට සාමාන්‍ය අධිකාරිය එහෙම නැත්නම් ඉහළ තනතුරකට ඇවිල්ලා ඇති. හැබැයි පාර්ලිමේන්තුවේ එදා හිටපු විදුලි බල ඇමතිවරයා අද පාර්ලිමේන්තුවේ නැතුව ඇති. ඒ පාර්ලිමේන්තුවර පත් වෙච්ච අවුරුදු 4කට පහට හිටපු මන්ත්‍රීවරයා ඇමතිවරයා අද පාර්ලිමේන්තුවේ නැතුව ඇති. අර නිලධාරියා විදුලි බල මණ්ඩලයේ සමහර වෙලාවට අවුරුදු 20ක් 25ක් 30ක් කටයුතු කරනවා ඇති. ඉතින් ඒ නිසා මෙන්න මේක අපි තේරුම් ගන්න ඕන. ඒගොල්ලෝ ජනන සැලැස්ම ඉදිරිපත් කරපුවාම පාර්ලිමේන්තුවෙන් හරි විෂය භාර ඇමතිවරයා හරි ඒ ජනන සැලැස්ම අධ්‍යයනය කරලා ඒ විද්වත් මණ්ඩලයකට ඒක ඉදිරිපත් කරලා මං හිතන්නේ නව නිර්මාණ කියන දේවල් ඒකට එකතු කරගෙන එදා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට උවමනාව තිබුණේ අන්න ඒකයි. එතුමා පුනර්ජනීය විදුලි බලයට වැඩි ඉඩකඩක් 70%ක් ලබා දෙන්න ප්‍රතිපත්තිමේ තීන්දුවක් ගත්තේ අන්න ඒකයි. හැබැයි ඒකෙන් සිද්ධ වුණේ මං හිතන්නේ අපේ රටේ තිබිච්ච ආර්ථිකය තත්ත්වයේ මත සහ අපේ ඒ තැන්වලදී අපේ අයට තීන්දුව తీරන ගන්න වෙච්ච ප්‍රමාදය නිසා අපි ආපස්සට ගියා. එදා 2015 ඉඳන් 19 වෙනකන් ඒ තීන්දුව ගත්තෙම නැහැ. එදා අපි දැක්කා බලාගාර හදන එක බිඳුව බවට පත් කරලා තියෙනවා. අපි 2010 ඉඳන් 2015 වෙනකන් අපි දැක්කා නොරොච්චෝලේ හැදෙනවා. අපි දැක්ක ඉහළ කොත්මලේ හැදෙනවා. අපි දැක්ක කෙරෝල පිටියේ හැදෙනවා. ඒ බලාගාර අනාගත විදුලි අවශ්‍යතාවයට සැලසුම් වුණා. හැබැයි අපි මේ වකවානුවේ ඒවා දැක්කේ නැහැ. ඒ නිසා මං හිතන්නේ බලාගාර හදන්න අඩිය ඉස්සරහට තියන්න වගේම විදුලි බල මණ්ඩලයේ තියෙන මේ අතිරික්තිය එහෙම නැත්නම් මේ මූල්‍යමය විනාශය එහෙම නැත්නම් මේ ජනතාවට අපිට අනාගතේ පුළුවන් වෙයි යම් කිසි දවසක අපි මේ ප්‍රතිව්‍යවගත කිරීම කෙරුවයින් පස්සේ නැවත විදුලි බිල අපේ අහිංසක ජනතාවට අඩු කරලා දෙන්න. එහෙමත් නැත්නම් අපි පුනර්ජනනීය එහෙම නැත්නම් ජල විදුලිය සුළං එහෙම නැත්නම් හිරුවෙලියෙන් ගන්න විදුලිය අඩු මුදලකට ගන්න නිසා අපේ අහිංසක දුප්පත් ජනතාවට අපිට පුළුවන් වෙයි ඒ 130ක 40ක විදුලි පාරිභෝගිකයට මේ අඩු මිලට විදුලිය ලබා
දෙන්න. ඒ නිසා මේතු දෙකක කාලයක් තියෙනවා.
මම අවසන් කරන්න ගරු මන්ත්‍රීතුමනි. ඒ නිසා අද අපි තර්ක කරලා වැඩක් නැහැ. 105ට තිබිච්ච එක 360ට ගිහිල්ලා එහෙම නැත්නම් 200ට තිබිච්ච එහෙම නැත්නම් 200ට 280ට තිබිච්ච එක 780ට ගිහිල්ලා මේක මහා අපරාධයක්. ඉතින් අපි කවුරුත් දන්නවාද වර්තමානයේ මේ කාගෙත් කෙරුම් කියුම් හින්දා ගොඩක් අය අද ඒ වන්දි ගෙවනවා. ඉතින් ඒ නිසා මේ වෙලාවේ යම්කිසි අමාත්‍යවරේ මේ වෙලාවේ යම්කිසි ආණ්ඩුවක් එහෙම නැත්නම් ජනාධිපතිතුමා අගමැතිතුමා මේ ඉන්න අය යම්කිසි තීන්දුවක් අරගන්නවා නම් මේ කෙටි කාලය තුල ඒ ජනතාවට යම්කිසි අපහසුතාවයක් දැනුණත් ප්‍රතිපත්තිමේ විදිහට ඉදිරියේදී ඒ ජනතාවගේ අතමිට සරු කරන්න පුළුවන් ආර්ථිකයේ ගොඩනගා ගන්න පුළුවන් ව්‍යවසායකයෝ ඇති කර ගන්න පුළුවන් බලාගාර ඇති කරන්න පුළුවන් වැඩපිළිලක් වටපිටාවක් මේ රට තුල හදා ගන්න පුළුවන් නම් ඒක තමයි සාර්ථක වෙන්නේ කියලා. මම හිතන්නේ මම මේට වඩා කතා කරන්නේ නැහැ. මම විශේෂයෙන්ම අපි දැක්ක ඉන්ධනවලට තිබිච්ච ගැටලුව මත විශේෂ භාර ඇමතුමා ඒ කාර්ය කළමනාකරණය කරපු ආකාරය නව තාක්ෂණයත් එක්ක අද QR හඳුන්වලා දීලා ඒ QR ක්‍රමවේදයට ඉන්ධන ලබා දීම තුලින් ඒ පෝලිං යුගයේ පෝලිං වැඩපිළිල අවසන් කරපු ආකාරය යම්කිසි ඉන්ධන ප්‍රමාණයක් රටට අවශ්‍ය කරන ඉන්ධන ප්‍රමාණය හරියට ඒ අවශ්‍යතා අනුව ලැබිය යුතු අයට ලබා දෙන්න කටයුතු කරපු ආකාරය. ඒ නිසා මෙන්න මේ නව නිර්මාණ තියෙන ඒ ඉංජිනේරු මහත්වරු දැනීම ඇති අය නව නිර්මාණ කරුවෝ අපිට මේ ඉදිරි අනාගතයේ ලෝකයට අපිට අවශ්‍ය වෙනවා. අන්න ඒගොල්ලන්ගේ නිර්මාණවලට වැඩි ඉඩකටක් දෙන්න ප්‍රතිපත්ති මේ තීන්දුව අරගෙන කටයුතු කරන්න අවශ්‍ය වෙනවා. ඒ නිසා ඒකට ඉඩකඩ දෙන ඇමතිවරයෙක් වශයෙන් එතුමාට ස්තුතිවන්ත වෙනවා මේ කටයුත්තේදී ජනතාවගේ හිරිහැරය අවම කරගෙන මේ විදුලි මිලේදී තියෙන ඒ වැඩි මිල අවම කරගෙන ඉදිරියේදී ජනතාවට සේවය සකස් කරන්න වැඩපිළිවෙලක් සකස් කරන්න එතුමන්ටම හැකි වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. බොහොමත්ම ස්තුතියි.
Vamos todos.